තවත් මේ ප්‍රශ්නෙමේ යම් කිසි කෙනෙකුගේ කෙනෙකු උපන් පසු විශේෂයෙන් සිංහල බෞද්ධයා ඔහුගේ හෝ ඇගේ හඳහන සාදයි මේ අනුව අපල උපද්‍රව ගැන කතා කරයි මේ ජ්‍යොතිෂ විද්‍යාව බුදුදහමට එකඟ දෙයක්ද කියලා මේ පහතලා දෙන්න කියලා කියන්නේ මේ බුදුදහමයි ජ්‍යොතිෂයයි කියන්නේ දෙකක් එච්චර විතරක් නෙමෙයි මේ ලෝකේ අපි ආහාර ගන්නවා නම් ආහාර ගන්න එකයි බුදුදහමයි කියන්නේ දෙකක් බුදුදහම ප්‍රඥාව මූලික කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ ඒ මාධ්‍යය බුදුදහම කියන්නේ නිවන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට යමක් මාධ්‍ය වෙනවද ඒ ප්‍රධාන කටයුත්තක් තියෙනවා දැරිය යුතු දෙයක් අන්න ඒක බුදුදහමට ප්‍රධාන වෙනවා අපි එදිනෙදා කරන කටයුතු වලට යම් කිසි දෙයක් රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා නම් ඒ දේ අයින් කරගන්න ඕනේ ඒවා බාධකයි රාගයයි ද්වේෂයයි මෝහයයි කියලා කිව්වේ වතන මෝහය කියලා කිව්වේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති කියන මේ තුන. එහෙම නැතුව රාගයයි ද්වේෂයයි මෝහයයි අයින් කළා නම් අරිහත් වෙයි. ඒ වචනවල විග්‍රහ කරලා තියෙනකොට අපි ඒ වචනවල දීලා තියෙන තේරුම ගත්තාම අරිහත් වෙනපත් වීමට හේතුකාරක දෙයක් එනවා රාග ද්වේෂ මෝහය ඉවර වුණා නම්. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිත්‍ති කියන මේ තුන ඉවර කිරීමයි මේ කියන්නේ දස අකුසල් වලටයි තියෙක. ඒකයි කරගත යුත්තේ අවිද්‍යාව කියලා කියන්නේ මහා දැඩි කරගත් ලෝකයේ මේ මේ භවයේ තිබෙන්නා වූ නැත්නම් මේ ආස්වාදයන්ට තිබෙන්නා වූ දැඩි ආසාව දැඩි ලෝභකම කියලාත් මේකට කියනවා මේවා අනුන්ට අහිමිලා මට හිමි වුණා නම් කොච්චර හොඳ අනුන්ට නොවේවා මටම වේවා මගේ කොටම වැඩේවා මට මේ සම්පත් වේවා මේ ආදි වශයෙන් ගන්න දැඩි දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ අන්න ඒක. සියලු රාගයන් අයින් කරන්න බෑ එකවර. රාග කියනකොට අවිජ්ජා අහ කරපුවාම තව හුඟක් ඉතුරු වෙනවා. අවිජ්ජා කියන එක දැඩි බලවත් වරදක්. ඒක ලෝභකමත් එක්ක සම්බන්ධයි. දැඩි ලෝභයේ. ඒතර අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදී ව්‍යාපාද කියන එකත් හරි බලවත්. අපි අර ද්වේෂ කියන වචනේ ගත්තට වැඩිය හුඟක් ගැඹුරක් තියෙනවා ඒකේ. මේ ව්‍යාපාද කියන වචනේ. විය වෙනවා කියලා කියන්නේ යම් කිසි ගුණයකින් පහත් වෙන්න වැටෙනවා. ගුණ පිරිහිල යනවා. යම් පැත්තක් ඇසුරු කරනකොට තියෙන ගුණ පිරිහිල යනවනะ. අන්නේ දෝෂ්‍යතාවයේ ව්‍යාපාද වෙනවා. එතකොට ඕකට කියන වචනයක් තියෙනවා අවිජ්ජා ව්‍යාපාද කියලා කියවට අවිජ්ජා දොම්නස් කියලා. කායේ කායානුපස්සී විහෙරිදී ආතාපි සම්පජානෝ සතිමා විනයේ ලෝකේ අවිජ්ජා දොම්නස්සා. මේ ඉස්සෙල්ලාම කරන් තියෙන කායානුපස්සනෙන් අවිජ්ජා දොම්නස් කියන දෙක නැති කරන්න. මේ දොම්නස් කියන වචනේ හුඟක් ගැඹුරුයි. අපිට හිතෙනවා යම්කිසි විදිහක බාධාවක් කරදරයක් ආපුහම සාමාන්‍ය හිත කලකිරෙන ගතියක් එනවා. එහෙම මදි උදව්කාරය වුණේ තමන්ගේ වැඩේ ජය ගන්න තවත් පිරිසක් එකතු කර ගන්නවා දෝ මන ආශ්‍රය කරනවා ඒ කියන්නේ හිතර තනියෙන් බෑ වැඩේ ජය ගන්න කාට හරි බයින්නොත් නම් යාළුවෙක් හදා ගන්නවා බයින්නියන් තනියෙන් බෑ රු කව තව පුදුරේ කරලා ඇඳ ගන්නවා තනි අතපය දික් කරලා බෑ ගහගන්න එහෙමව ගහන්න එකක් තියෙන්නේ බෑ පොල්ලක් හරි පිහියක් හරි කමන්නේ අරගෙන යනවා මනසින් දෙවැන්නක් ඇසුරු කරනවා මෙන්න මේ බලවත් වන්නාව හිතර කියනවා දෝමනස්ස තරහ කිවටම හරියන්නේ තරහ කියන්නේ කොයිට වඩා සියුම් තැන ඉතිල්ලම අයින් කරන්නේ ඔන්න ඔය සැඩපරස ගතිය අනුන්ට හිංගි කරන්න හිංසා කරන්න ගහන්න බයින්ද එකතු කරගෙන පිරිසත් එකතු කරගෙන ද්‍රව්‍ය වස්තු එකතු කරගෙන ලෑත් වෙන ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ගති ලක්ෂණේ දොම්නස. හැබැයි මේවා විග්‍රහ කරන්නේ මේ මේ විදිහේන විදිහට. ඔය දැන්ට තියෙන ආචාර්ය වාදවල අවිජ්ජා දොම්නසන් කියා තියෙනවා මිසක්. දැඩි ලෝභය සහ දොම්නස කියලා විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ තැන්වලදී සමහර විට මාගේ යමනාප වෙනව අමුතු බණ කියනවා කියලා. නැවත ඔක තේරුම් කරලා දෙන්නයි විදිහට විග්‍රහ කරලා දෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් ඒ තමන්ට ඇති වෙනා විවිධාකාර දේවල් ඇති වෙනකොට අපි ඒවට ප්‍රතිකර්ම වශයෙන් යම් යම් ක්‍රමවේද යොදා ගන්නවා. දැන් අපි හිතමු ලෙඩක් හැදුනොත් අපි මොකද කරන්නේ? බෙහෙත බුදුබණ නෙමෙයි. මලක්කමක් නෑ නිවන් අවබෝධ කරගන්න කියන එක ඉතින් බුදුබණ. ඒක ඒකට හරි. ජීවිතයේ පරිදුවර තියලා ආර්ය මාර්ගයේ පුරුණ එකන හිතා ගන්න එක. ඒ වුණා ජීවිතේ රැගෙන බෙහෙත් ගන්න ඕනේ. බීත් ගන්න නැතුව ඒ වැඩේ කරගන්න බෑ. ආර්ය මාර්ගය අනුගමනය කළා තිය ආරි හතරපත් වුණා බීත් ඕනේ. ඒක හැදුනහම. එදා ජීවක වේද මහත්තයා ලෞතර බුද්ධත්වයටපත් වෙලා ඉන්න බුදු පියාණන් වහන්සේට ශාරීරියේ තිබෙන ලේඩ රෝග වලට බීත් කළා. උන්වහන්සේත් ඒ බීත් පරිහරණය කරලා තියෙනවා. බඩ විරේක කළා, ලය විරේක කළා, මේ ආදි වශයෙන් දේවල් කරලා තියෙනවා. ඉතින් ඊතර මොකද වෙන්නේ? අන්න ඒ වගේ නොඑක ආකාරයෙන් අපි මේ ශාරීරියේ යැපීමට ශාරීරියට අවශ්‍ය කරන විවිධ දේවල් අපිට අවශ්‍ය කරන්න ආව බාහිර ලෝකේ සැකවර්ණ සැලසෙන්නේ යමකින් නම් ඒ දේවල් පරිහරණය කිරීමේ කිසි බාධකයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වහලේ ගහන හැටි පෙන්වුවේ නැහැ. ඒක පෙන්වුවේ බාසු නැහැ. අපේ කෙනෙක් වහලේ ගහගන්න බුදුහාමුදුරු හම්බෙලා බෑ. ශ්‍රාවකයන් වහන්සේලා හම්බෙලා බෑ. බාසු නැහැ කෙනෙක් හොයාගන්න ඕනේ ඒකට. අපිට ලෙඩක් හැදුනහම බුදුරහමඳුරෝ ස්වාමීන් වහන්සේ නමක් හම්බිලා බෑ. ඒකට ප්‍රතිගහන විද මහත්තයෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න ඕනේ. ඒ වැඩේ කරගන්න. හැබැයි නිවන් දකින්න ඒගොල්ලෝ හොයන්නේ අපි අර කියන දෘෂ්ටියෙන් බාල වෙලා වැරදි ආකල්පයේ වැටෙන මිස දිට වෙනවා කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍රය තිබුණා. ඔය ජෝතිෂය කියලා කියන්නේ ඒ කාලේ තිබුණ ආයු තිබිච්ච එක්තරා ශාස්ත්‍රයක්. අද වෙනකොට නෂ්ටාවශේෂ තියෙන්නේ. ජෝතිෂය කියන එක අද තියෙන එක ජෝතිෂය කිව්වට හරියන්නේ නැහැ. ජෝතිෂ නෂ්ටාව දිහා අද තියෙනවා. එහෙනම් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණා. දැනගෙන හිටියත් නොදැන හිටියත් ඒ ජෝතිෂ නියාමයන්ගේ තිබුණා වූ පැති තිබුණා. සූසු දැන් තිබුණා. ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකේ එක තැනයි තියෙන්නේ. දෙපොළක කිසිම දුරේට බුදු වෙන්නේ ලෝකේ දෙපොළක් නැහැ. ඒ තමයි ලෝකයේ මධ්‍ය දේශයේ කියන යම් තැනක් ඇත්නම් අන්නේ මධ්‍ය දේශයේ තුල ජයසිරි මහා බෝපියාණන් වහන්සේ නමක් ඒ හේතුවෙන් පහළ වෙනවා. අන්නේ ජයසිරි මහා බෝපියාණන් වහන්සේ ළඟත් බස්නාහිර පැත්තේ හිමිදකට බුදු වෙන්න බෑ. නැගිනහිරට බලාගෙන ඒ විදිහට පිට දීලා ඉන්න ඕනේ ආසනයක් හැදෙන්න එහෙම. හැබැයි විහිලයිට මාසේ පොයට බුදු වෙච්ච කිසි බුදුවරයෙක් නැහැ. එහෙනම් සඳ තමයි මේ නැකත් වල ගන්නේ. නැකත් ආර කාලේ චන්ද සූර්ය කියන්නේ මේ දෙකේ තියෙන ප්‍රමාණය විදිහයි ගන්න. එහෙනම් 15ක දවසක වෙසක් පුණු පොහොව දිනයක බුදු වුණා මිසක් වරුණේදීක බුදු වුණා මිසක් වෙන වෙලාවක බුදු වෙච්ච බුදුවරයෙක් කියන්නේ මේ ත්‍රිපිටකය සඳහා වෙන්නේ නැහැ. එහෙනම් කාලයක් තිබිලා තියෙනවා. ඊට සුසු ස්ථානයක් තිබිලා තියෙනවා. බලාගන්න පැත්තක් තිබිලා තියෙනවා. ඒ තිබුණත් බුදු වෙන්න බෑ. කුසතනත් ඕනේ. මෙච්චර පාරමිතා පුරලා ප්‍රඥාවට හේතුකාරක වන්නා වූ සියලු හේතු ලැබුවා. ඉඳගන්න කුසතන දාලා ආසනයක් හදා ගන්න ඕනේ. ඒ කුසතන ආසනෙට නිකන් ඇවිදින් බෑ. දිය නොමසු කිරිබතක් වලදලා ඉන්නත් ඕනේ. ඒකත් ඒකට උපනිසිරයයි. එන තමයි සුජාතා සිටු දොදුන කිරිබත වලඳලා ඔය ආදි වශයෙන් සියලු බුදුරන් වහන්සේලාම බුද්ධත්වයට ගිහි වාඩි මේ එතන වැඩ හිටියේ කිරිබතක් වලඳලා. ඒක ධර්මතාවයම හැදිලා එනවා. අවශ්‍යම දේ. ඊ ආකාරයෙන් මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා. කන බොන ආහාර, ඉන්න තැන, ඉන් බලන දිශාව, ඒ දවස, තිතිය මේ සියල්ලම එකතු වෙලා තියෙනවා අපි දන්නේ නැතුවට. ඉන් දැනගෙන කරන එක සම්‍යක් ප්‍රයෝගයක්. බලවත් කර්ම වේගයකින් යහපත් හෝ අයහපත් දෙකින් හේතු වෙන එක ඒකට අනුකූලයි. ඉතින් ඒක වෙනස් කරන්න බැරි ඒවා තියෙනවා. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකට. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා දින හතක් තියා සමහර අයට තව දින හතකින් සුප්පබුද්ධ රජ තමන්ගේ මාලිගාවේ පාත මාලේ පාතම පඩිය ළඟදී තරපු පෙළ ළඟදී පොළොව පලාගෙන අපාගත වෙනවා. පුළුවන් නම් අයින් කරගන්න කියන්න. හත් දිනකට ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරලා ඉවරයි. රජුරෝ දන්න ජාති ඔක්කොම දැම්මා. බේරෙන්නේ සත්මහල් ප්‍රාසාදයේ උඩමහල්ට ගිහිලා සියලු ප්‍රාසාද දොරවල් වහලා ඔක්කේ මූල තිබ්බා. නමුත් හරියට එදා වෙලාවට මංගල අස්සයා කඩාගෙන නැත්නම් ඒ තිබිච්ච දෙනින් පැනලා විකල් නැටුමක් නැටුව ඇතුළේ යගල හැමතැනම විනාශ කරනවා. රජුරවන්ට විතරයි පාලනය කරන්න පුළුවන් ඒ අස්සයා. මේ ආරංචිය රජුරවන්ට දෙනකොට අද මේ ඉන්නේ මොකද මෙතන ඉලක් කියලා මතක නැති වුණා. හරියට දින හත ගිහිලා වෙලාව ඇවිදilla. අනේ බාහිර ලෝකෙත් ඊට අනුකූල වෙච්ච හැටි. දොරකඩක් දොරකඩක් ගාලා එනකොට දොරවල් ඉබේ ඇරෙනවා. අර කර්ම බලවේගයේ හැටි. අඟුල් ඇරලා නිකම්ම විවෘත වෙලා. ඒ එතන හිටවු එකම දොරටු පාලේගුඩවත් නිචි නෑ. ඇවිදින් ඇවිදින් බහැගෙන ඇවිදලා හරියට පාතමාට වහිනකොටම පොළොව ඉවර කරගෙන ගිනි අරගෙන දැවිලා ඇදලා ගියා. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. මේ වෙලාවක කලාවක් තියෙනව වට. සමහරලාට මේ වගේ දේවල් වලක් කරන්න බැරුව ධර්මතාවයෙන් හැදෙනවා. සියල්ලම නෙමෙයි. ඒ විශේෂ ඒවා. ඔක ප්‍රයෝගේ සම්පත්තියක් වශයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ හිටපු මිනිස්සු ඔක බලාපොරොත්තු වුණා. බුදුරන් වහන්සේ ඒ අයට මොඩියෝ කියලා කිව්වෙත් නැහැ. මිනිස්සු ඇවිදලා අහනවා. භික්ෂුන් වහන්සේලාගෙන් අද දවස මොකද්ද ස්වාමීන්? අපි දන්නේ නැණි ඔවා. අපි ඒවා බලන්නේ. අද නැගත මොකද්ද? හොඳ වෙලාවක් එහෙම කියන්නකෝද? අපිට අහවල වැඩේ කරන්න. අපි ඔය හොයන්නේ නැහැ. මේ බෞද්ධ ගෞතමගේ ශ්‍රාවකයෝ ටිකක් ඉන්නා මොට්ට මොල්ලුවා. බයින්න පටන් ගත්තා. අන්නේ මිනිස්සු. වෙලාවක් දන්නේ නැහැ. දවස ඇහුවම දවස දන්නේ නැහැ. මොනවද දන්නේ කියලා. මෙන්න මේ කාරණේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපුවා. නක්කත් පදානි ධාරී තබ්බානි සකලානිවා ඒක දේශානිවා කියලා බුදුරජාන් වහන්සේ විනය නීතියක් පෙන්වුවා. විනය පෙන්වුවා. මහණින් නැකත් පද දරා ගන්න සම්පූර්ණ හේව කොටසක් වූ. නිවන් දකින්න ඕන නෙමෙයි. නමුත් මේ ලෝකේ සම්මතී ඉන්නා වූ අය ඒව බලාපොරොත්තු වෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් උතහනවා. හැබැයි සල්ලි හම්බ කරන්න හේව නෙමෙයි මේ කිව්වේ. ඒ අහපුහම ඒ උත්තරේ දෙන්න. ඉතින් ඒ නිසා දිනේ අහනකොට ඒ තිතිය මොකද්ද? අද ආවල් ඒ ආකාරයෙන් ඉදා කියන දින නැගත් තිති යෝග කරණ ආදී වශයෙන් විග්‍රහයක් තියෙනවානේ. ඉතින් ඒ වගේ කොටස දරා ගත්තාම ඉතින් අහපුහම උත්තරයක් දෙනවා. එච්චර විතරක් නෙමෙයි. අඩ මාසක් පාසා පොහොය කරනවා. පොහොය කරනකොට මාසෙ පොහොයයි පසළොස්වකයි දවස් දෙක අරින්න පොහොය කරන්න නියම කළා. දැන් බුදුරන් වහන්සේ නැගත් වෙන්නද පොය කරන්න? මාසෙ පොයයි පසළොස්වකයි දෙකේ නැගතෙනුලයි පොය කරන අද දිනේ මොකද්ද? තිතියේ මොකද්ද? ඒ වෙලාව මොකද්ද? ඉතින් ඔය වෙලාව කලාවල් ඔක්කොම අහලා තමයි පටන් ගන්න පොය කරන්න. ඒකට දවසක් වෙලාවක් දුන්නා. බලාගත් එකකින්. අර නැගස හතරේ ක්‍රමයේ චාරිය ඒ කියන මයින් මිම්මේ නෙමන්නේ. ඔබලාට දිනේ කරන්න මම පසලොස් එකක් දෙනවා මම අමාවකක් දෙනවා කියලා එහෙම එකක් දුන්නේ නැහැ. ඒ කාලේ සම්මත කරගෙන සිට සම්මත චාරිත්‍රයේ බුදුරන් වහන්සේ ආරං තියන අයවට. ඒ කියන ප්‍රමාණය මිසක් ඒක නිවන් දකින්න ඉගෙන ගන්න නෙමෙයි. ලෝක සම්මතියේ තිබෙනවා නම් යම් යම් ක්‍රමවේද. බුදුරන් වහන්සේ ඒවට විරුද්ධ වෙලා නිකන් දකින්න මගක් පෙන්වුවේ නැහැ. මොකක් නිසාද? ඒවා බාධක වෙනවා එහෙම කරන්න ගියෝ. සමාජයේ කලාකප්පල් වෙන දියක් වෙනවා සමාජයේ අදහස් නැති වෙලා යනවා. ඒ නමුත් නිවනට බාධාවක් නැති සමාජ සිරිත් විරිත් ඒ කාලේ තිබුණා. ඒ විලාදී ඒව අනුගමනය කරගෙන ඒ කටයුතු කරන්න දුන්නේ මොකද? සමාජයේ ભેද නොවි කටයුතු කරගන්න. එහෙම නැත්නම් මිනිස්සු දොස් කියනවා. අන්න ඒ නිසා ඒව තහනම් කළා. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් කළු කුඩයක් ඉහිලාගෙන යනකොට මිනිස්සු කෑ ගහනවා ගිහියෝ අය කළු කුඩෝ ඉහිලාගෙන යනවා ආමුදුරවරු කියලා. අද නම් එහෙම එකක් නැහැ. ඒ කාලේ බමුණන්ගේ අදහස. බුදුරන් වහන්සේ මීට පස්සේ කලුකුඩු ඉහිලාගෙන යන්න එපා කියලා තහනම් නීතිය පැනෙව්වා. කලුකුඩු ඉහිලාගෙන ගියම නිවන් දකින්න බැරි හින්දා නෙමෙයි. අර සමාජයේ ભેදයක් හට ගන්නවා. මේ වගේ මේ ලෝක සම්මත ක්‍රම තියෙනවා. ඒ සම්මතයේ පවු නෙමෙයි නා. නිවන් මඟට බාධකයකුත් නෙමෙයි නා. උන්වහන්සේ ඒවා පැනෙව්වා. ඒවා කරන්න හිම ભેද හදා ගන්න එපා. අන්ධිම ක්‍රම වේද තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් එක්කම සම්බන්ධ කරන්න ගියාම වරද්ද ගන්න තැන් තියෙනවා. තිරච්චීන විද්‍යාව කියලා වෙනසක් පෙන්ලා තියෙනවා ධර්මයේ. යකදුරුකම්, වේදෙහිදකම්, යන්ත්‍ර මාන්ත්‍ර, ඒ වගේම තොයිල් පයිල් මේ වගේ දේවල් කරන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලා සදහැයින් දෙන බුදුන් වලදා භික්ෂුව මෙන්න මේවන් හම්බ කරන්න ලැහැත් වෙන්න එපා. ඒවා කරලා ඒවන් ජීවත් වෙන්න ලැහැත් වෙන්න එපා. ඒවන් මේ මිනිසුන්ගේ හිත ගන්න ඒවා කරන්න යන්න එපා. ඒ නිසා ඒවා තිරච්ඡාන විද්‍යාව කියලා අයින් කළා. ඒ කිවි අන්නේව කරන්න යනවා විස්තුන හදලා ඒ කාලේ අර බමුණෝ වාගේ. බමුණෝ හම්බ කළේ එහෙම ක්‍රම වලින්. උන් සමාජයේ තැනක් ගත්තේ ඒවා කරලා. වික්‍රුණ හදලා ඒ ක්‍රම වෙන්නේ නැහැ ඒවා අයින් කරන්න කිව්වා. ඒ වමුණන්ගේ වැඩ. ඒකල ඒවරන් ඉඩ දුන්නා. ඔබලා ඔබලාගේ වැඩේ කරගන්න. හැබැයි යම් සමාජ සම්මතියක් තියෙනවා නම් මුල් බැහැගින්. ඒක බලපුවාම ඒකෙන් පව් කියන්නේ යම් කිසි කෙනෙකුට මේ ආර්ය මාර්ගයට බාධකයක් නැත්නම්. ඒවා කඩා කපල් කරලා දාලා සමාජීය විප්ලවය ඇති කරන්න එපා. එහෙම ක්‍රමයක් දුන්නා. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේට කිඹුමක් ගියා කියනවා. ඒ කිඹුමක් ගිය අවස්ථාවේදී ආයිබෝම් කිව්වා භික්ෂුන් වහන්සේලා. ආයිබෝ කියලා අපේ භාෂාවෙන් කිව්වට එදා තිබෙච්චම කහරි භාෂාවෙන් කියන්න ඇති. හැබැයි බුදුරන් වහන්සේ අහනවා. මහන්නේ කිඹුමක් ගියාම ආයිබෝම් කිව්වහම මැරෙන්නේ නැද්ද? නැත්නම් මැරෙනවද? ඔබලා මොකද්ද ඔය කරන්නේ? ඇවිතත් පැනේවා ඊට පස්සේ ආයිබෝම් කියන්න බෑ කිඹුමක් ගියාම කියලා. ඔය සිරිත තියාගන්න එපා. ඊට පස්සේ හාමුදුරන්ට කිඹුමක් එනවා. දානි ගන්න ගිහිල්ලා හරි ධර්මශාලාවක බණ කියන වෙලාවක හරි එහෙම වෙලාව ආයිබෝන් කිව්වහම සුවපත් වේවා කියලා ආශිර්වාදත් කරන්න ඕනේ. දැන් එහෙම එකක් කිව්වේ නැති හින්දා වික්ෂුන් වහන්සේලාට කිව්වහා ගියාම ආයිබෝ කියලා අර මිනිසු කියනවා. කියන උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා. මේ වික්ෂුන් වහන්සේලා කිසි චාරයක් දන්නේ නැහැ. අපි අය දන්නවනේ මේ පොඩි අය දන්නවනේ එහෙම කිව්වහම ආශිර්වාදයක් කරනවනේ. ඒ කාරණේ කියලා බුදුරන් වහන්සේ දේශනා කළා ඔබලා මේ අභ්‍යන්තරික කරන්න එපා. බාහිරදී එහෙම වුණත් ඒ මිනිස්සු එහෙම කියනවනම් ඒ වෙලාවේදී එහෙම කියන්නේ. එයාට එහෙම කියන්නේ. හැබැයි ඔබලා අතර මේ හිත තියාගන්න එපා. අන්න නීතිය වෙනස් කරා. දැන් මෙහෙන් මෙහෙ ක්‍රම තියෙනවා. සමාජයේ යම්කිසි ભેද බින්න වෙන්න තිබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය මට්ටමට ඒවා තිබ්බා. නිවන් දකින්න අවශ්‍ය දේ විශේෂ කරලා පෙන්නුවා. මෙන්න මේ තියෙන නිවන් දකින්න. මෙන්න මේ ටික මේ සමාජය තුළ ඉන්න ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න මෙන්න මේ චර්යාව ගන්න. ඒසයි ඒ ගන්නකොට භික්ෂුව චර්යාව ඒ කාලේ මිනිස්සු දන්නවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට යන ක්‍රමවේදයක් තියෙනවා. අතපා එහෙම මේ විසිකර කර යනවනම් වටවිට බල බල යනවනම් ඒව තවුත් ගතිය නෙමෙයි. ඒ තවුත් ගති රූපේ හරි සාන්තයි. මිනිස්සු තවුසෝ කියලා හලකන්නේ එහෙම ආයට. ඒ ගති නැත්නම් එහෙම ඒකට මිනිස්සු කැමති නෑ. එහෙම සිරිතක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාලේ මොකද කරන්නේ? කෑකෝ ගහ ඉන්නවා එකතු වෙනවා ඉස්කෝලේ ළමයි කෑකෝ ගහනවා වාගේ. ඔය පරිබ්‍රාජික කොටස් එකතු වෙලා ඉන්නකොට මොනවා කියනවාද කියලා ඒගොල්ලෝවත් දන්නේ නෑ. දෙතිස් කතා කිය කී ඉන්නවා. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ස්ත්‍රී කතා, පුරුෂ කතා. ඉතින් ඔය ආදී වශයෙන් තියෙනවා මහ ගොඩක්. ඕවා කිය කී ඉන්නවා බැරිලා හරි උපාසක මහත්තයෙක් හරි කවුරු හරි යනවා එහෙම දැක්කොත් අර නායකයා විදහාට කියනවා ගෑ ගහන්න එපා ගෑ ගහන්න එපා අන්න උපාසක මහත්තයෙක් කියනවා. ඉතින් ඒතොර ඊයයි කැමති නෑ කෑ ගහනවට සද්ද කරනවට කියන්නේ නිහඬ කර ගන්නවා. ඒතොර හොඳ සාන්තුවරු වගේ ඉන්නවා. දැන් එහෙම ක්‍රම ඉදත් තිබිලා තියෙනවා. ඒ සමාජ චාරිත්‍රාණු කූල ක්‍රම දැකලා බුදුරන් වහන්සේ ඒ වගේ අවස්ථාවදී පනවනවා. මෙන්න මේවා නරක නෑ මේවා හොඳ ක්‍රම. මේ බාහිර ලෝකේ ගෞරව යහපත කරගන්නවා. ඒ මිනිස්සු හොදා කරගන්නවා. මේ සංවරත්තේ තිබිය යුතුයි. යන්නේනකොට ප්‍රගුණ කරගන්න. ඉන්ද්‍රිය සංවර කරගන්න. ගමනක් යනකොට මෙන්න මේ ක්‍රමෙට යන්න. ඒ ඔක්කොම ක්‍රමයක් දීලා තියෙනවා. ඉතින් අන්නේ හේතුව නිසාම තමයි එදා අසජි හාමුදුරුව වඩිනකොට අර හරිත් හාමුදුරුව එදා ඒ උපතිස්ස පරිබ්‍රාජික වෙලා ඉස්සෙල්ලාම පැහැදිලිව චරියාවට හරිම ලස්සනයි සාන්තයි. බොහොම අකම්පිය මානසිකත්වයක් තියෙනවා පේනවා. යන්නේ නැහැටි. හොඳ ශාස්ත්‍රීයවරයෙක්ගේ ඉගෙනගත්ත හොඳ කීකරු ගෝලයෙක් වෙන්න ඕනේ. අහලා බලන්න ඕනේ මේකේ ශාස්ත්‍රීයවරයා කවුද කියලා පස්සෙන් ගියත් ඔහොමයි. අන්න එහෙම ක්‍රමයේදීක් තියෙනවා. ඉතින් ඒ ක්‍රම අද වෙනකොට උගාදුරට අහකට දාලා තියෙන්නේ. නමුත් ඒක තිබිය යුතුයි වික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒ වගේ නැගත් බලන යంత్ర මන්ත්‍ර කරන ඒ જાතිය ආදීනේ බමුණන්ගේ ක්‍රමවේදය. අර කියන සීමා ඉක්මවන්න දුන්නේ නැහැ. ඒ ක්‍රමයේ විදිහට වැසෙව්වේ නැහැ. බමුණෝ කියලා කියන්නේ ගිහි වතේ හිටපු අය. ඒ අය කරපු වැඩ ටිකක් ඒක. ඉතින් ඒ වකලොත් මොකද කරන්නේ? හාමුදුරුවෝ ගිහියෝ වාගේ වැඩ කරනවා කියලා දොස් කියනවා. ඒ වගේ නිසා ඒවා වැළැක්වුවා. ඒවා දෝෂයක් පෙන්නුවා. ඉතින් ඒකයි ඒ තියෙන්නේ ඔය කේන්දර ප්‍රශ්නේ එහෙම එකක්. ඒක මේ හාමුදුරුන්ට කියපු කතාවක් මිසක් ගිහි අයට කියපු කතාවක් නෙමෙයි. ඔයිට වඩා දේවල් ගිහි අය කරලා තියෙනවා. එදා තිබිච්ච සිරිත්. හැබැයි බුදුරන් වහන්සේ ඒ අයට මිත්‍යා දෘෂ්ටි කිව්වේ නැහැ. ඒ කාලේ සිරිතක් තිබුණා. තමන්ගේ පවුලේ කෙනෙක් කවුරු හරි නැති වුණොත් එහෙම. වලල්ලා හරි මොනවා හරි පුච්චල හරි ආදාන්නේ හරි මොනවා හරි කරලා ඉවරෙලා. ඒ අය ගඟට බැහැලා නා ගන්නවා. තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් ඉන්නවා වේලෙනකම්. පීඩා ගන්නෑ. ඒක ඒ කාලේ තිබිච්ච ශෝක ප්‍රකාශ ක්‍රමය. හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්ච කෙනෙක් තමයි විසාකා උපාසිකාව. හැබැයි ඒ පවුලේ තේ චාරිත්‍රයේ තිබුණා. එක්තරා මිනිවිරියක් මැරිලා මොනවා හරි කටයුතු කරලා ඉවර වෙලා නාගින තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් බුදුරන් වහන්සේ හම්බෙන්න ගියා ඒ අවස්ථාව. ධර්මයේ සදා වෙනවා. විසාකා මොකද මේ අවේලා තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් කියලා අහනවා. අනේ ස්වාමීනි මං ප්‍රිය කරන මං බොහොම ප්‍රිය කරන මගේ හිටියා මේ මිනිබිරියා. අන්නේ මිනිබිරි මැලානේ. ඒ ශෝකේ තුනී කරගන්න මේ බලාපොරොත්තුන් තමයි මේ ආවේ. ඒ එන ගම. ඒතර ඒ සමාජයේ තිබිච්ච බමුණු පුරුද්දක් ඒ තිබුණේ. හැබැයි මිත්‍යා දෘෂ්ටි උනේ නැහැ තෙතකෙස් පිටින් හිටියා කියලා නාගෙන. තෙත වතර පිටින් හිටියා කියලා. බමුණු චාරියාවක් අනුගමනය කරයි කියලා මිත්‍යා දෘෂ්ටි කියලා බුදුරණන් වහන්සේ පෙන්නුවේ නැහැ ඉතින්. හැබැයි ක්‍රමයක් පෙන්නුවා. විවිධ ක්‍රමයකින්. ඔය වගේ හිටපු බොහොම ප්‍රියමනාප මිනිබිරි යලි හම්බ වුණා නම් පණ පිටි මොකද කියන්නේ? අනේ සාමිනී කොච්චර කැමතිද? ඊට පස්සේ අහනවා ඒ වගේ මිනිබිරි 10 දිනක් හිටියා නම් 20ක් 30ක් හිටියා නම් ඔහොම එකින් එකට අහනවා. මේ සවැත්නුවර ජනගහණේ තරම් හිටියා නම් මොකද කියන්නේ? මට නම් ඒත් වැඩි නෑ. ඔහොම උත්තරයක් දුන්නා. විසාකා මේ සවැත්නුවර ජනගහණේ දවසට කී දෙනෙක් ඉතින් මැරෙනවද? සාමිනී එක්කෙනෙක් මැරිච්ච දවස අන්න නෑ. දෙන්නා 3 දෙනා 4 දෙනා 5 දෙනා 6 දෙනා මේ විදිහට කියනවා. 10කුත් මැරෙනවා. එහෙම වෙනවා කියලා. ඉතින් විසාකා මේ තරම් මිනිබිරිය හිටියා නම් ඔය මරණ ටික වළක්වන්න බෑනේ එහෙමම. එහෙනම් ඔබට තෙත කෙස් නැතුව තෙත වස්ත්‍ර නැතුව අඳු කඳුලක් නැතුව ඉන්න පුළුවන් එක දවසක් තියනවාද ශෝකයක් වෙන්නේ නැතුව. කොහොද නැතිල්ල? ප්‍රියමනාප වස්තු වැඩි වෙච්ච සරමණ ස්වාමිනී ශෝකේ දුක වැඩි වෙනවා කියන එක මට හොඳට දැන් තේරුණා වහන්සේ මේ දේශනාවේ. මගේ තිබිච්ච ශෝකේ සංසිඳිලා ගියා කියලා වැදලා යන්න ගියා කියලා තියෙනවා. ඉතින් ඔවගේ අවස්ථා තවත් තියෙනවා උපාසක මහත්තයෙක් තවත් පිරිසක් එක්කලා තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් ආපු හැටි විග්‍රහ කරලා. ඉතින් මෙන්න මේ වගේ තැඟවලින් පේනවා ඉදාති පිච්ච සිරිත් විරිත් බමුණු සිරිත් ඒ කාලේ තිබුණා. ඒ තිබිච්ච ක්‍රමවේද අනුගමනය කළා සමාජ මොකද ඒ පවුල්වල තිබිච්ච බමුණු චාරිත්‍ර ඒ පවුල්වල තිබුණා. ඒවට විරුද්ධව නැගී සිටියේ නැහැ. හැබැයි චාරිත්‍රයක් වශයෙන් ඒවා කළා මිසක් ඒක නිවන් දකින්නමක කියලා එහෙම මුලාවටපත් උනේ නැහැ. ඉතින් ඒ වගේ අදක් තියෙනවා නම් මොනවා හරි චාරිත්‍රා චාරිත්‍ර කණ්ඩායම් බේදා දා ගන්න යන්න එපා. හැබැයි නිවන් දකින්න නම් ඔය කේන්දරය අවශ්‍ය නැහැ කියලා තේරුම් ගන්න. ඕවත් යම් කිසි ආකාරي සම්ප්‍රදායන් තියෙනවා. මේ සම්ප්‍රදායන් අපිට අනවශ්‍ය දේවල් වුණාට සමාජයේ බේද කරන්න නැතුව ඒවා කරගත්තර එක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. ඉතින් ඒවැදී යම් කිසි ආකාරي විවිධායකයක මත දරනවා. ඉතින් ඔක හොඳට තේරුම් ගලින් කටයුතු කරගන්න.